रोहिणी कुमार विजयरत्न मित्री हैं तो ये प्रश्न थी
ශ්‍රීලංකාවේ ප්‍රශ්නය එක ශ්‍රී ලංකාවේ වතු කෙරේ ජීවත් වන පවුල් අතරින් මේ වන විට සමෘද්ධි සහනාධාර ලබන පවුල් සංඛ්‍යාව කොපමණද කළුතර සමෘද්ධි ප්‍රතිලාභී සංඛ්‍යාව දිස්ත්‍රික්කය තුල 69129 යි වතු කෙරේ එහෙම නැත්නම් වතු කෙරේ ජනතාවගෙන් 5500ක් සමෘද්ධි ප්‍රතිලාභය ලබනවා අපි නොරේලිය දිස්ත්‍රික්කය ගත්තොත් නොරේලිය දිස්ත්‍රික්කයේ 53003ක් ලබනවා සමෘද්ධි සහනාධාරය එයින් 16003ක් වතු කෙරේ ජනතාව නියෝජනය කරනවා ඒ වගේම තමයි ගාල්ල දිස්ත්‍රික්කය 79131ක් සමෘද්ධි ප්‍රතිලාභින් සංඛ්‍යාව එකෙන් 1035ක් වතු කෙරේ ජනතාව නියෝජනය කරනවා ඒ වගේම තමයි මහනුවර 96791ක් සමෘද්ධි ප්‍රතිලාභින් සංඛ්‍යාව නියෝජනය කරනවා ගරු මන්ත්‍රීතුමිය එකෙන් 7491ක් වතු කෙරේ ජනතාව නියෝජනය කරනවා ඒ වගේම තමයි බදුල්ල දිස්ත්‍රික්කය 75302ක් සමෘද්ධි ප්‍රතිලාභී සංඛ්‍යාව තියෙනවා ඒකෙන් වතු කෙරේ ජනතාව නියෝජනය කරන 10597ක් එවන් රත්නපුරය සමෘද්ධි ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 121ක් 121823ක් තියෙනවා ඒකෙන් වතු කෙරේ ජනතාව නියෝජනය කරන 9030ක් ඒ වගේ තමයි කෑගල්ල සමෘද්ධි ප්‍රතිලාභී සංඛ්‍යාව 69090යි ඒකෙන් වතු ජනතාව නියෝජනය කරනවා 4500ක් එවගේම තමයි මාතලේ ඔබතුමියගේ දිස්ත්‍රික්කය 51432ක් සමෘද්ධි ප්‍රතිලාභී සංඛ්‍යාවකින් 5617ක් නියෝජනය කරන වතු කෙරේ ජනතාව. දෙවැනි ප්‍රශ්නය සමෘද්ධි ප්‍රතිලාභයේ වතු කෙරේ ජීවත් වන පවුල් වැඩි සංඛ්‍යාවක් ලබා දීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්ද? යන්න සමෘද්ධි සහනාධාර ලබා දීමේදී කිසිම වර්ග කිරීමකින් තොරව ජන වර්ගිකේ මත නැත්නම් ජාති භේදයකින් තොරව විවිධ දේශපාලන පක්ෂ විසින් විවිධ අවස්ථානවලදී ලබා දීලා තියෙන සමෘද්ධි සහනාධාරයේ විදිහට තමයි දැන් ක්‍රියාත්මක වුනේ. නමුත් අපි දන්නවා දැන් අපි ක්‍රියාත්මක කරනවා සමාජ සුබ සහනාධාර මණ්ඩලය මගින් මේ දවස්වල ක්‍රියාත්මක කරන ඇප්ලිකේෂන් එකක් කෝල් කරලා තියෙන ලංකා පුරාම ඒ කෝල් කරපේ බෑන් ඒ තම තමන් ඉදිරිපත් කරාට පස්සේ දැන් ලක්ෂ 20කට වඩා ඉදිරිපත් කරලා තියෙනවා සුදුසුකම් පරීක්ෂාවේදී යම් කිසි ක්‍රයිටීරියා එකක් තියෙනවා තමන්ගේ ආර්ථික තත්ත්වය සෞඛ්‍ය තත්ත්වය නිවාසයේ භෞතික ඉඩම් වල රැකියාවල් තත්ත්වය ආනුව ඒ ලකුණු දීමේ ක්‍රමයක් මත තමයි තෝරන්නේ එතනදී සුදුසු පවුල් එකතු වෙනවා නුසුදුසු පවුල් ඉන්නවා නම් ඉවත් වෙන ක්‍රමවේදයක් තමයි තියෙන්නේ දැනට අපි සකස් කරලා තියෙන්නේ ආ නොයසේ නම් ඒ මද්ද ඉහත පිළිතුර අදාළ නොවේ
කරු කතානායකතුමනි අපි දන්නවා ලබන අවුරුද්ද වෙනකොට වතු කරේ ලයින් කාමරයට අවුරුදු 200ක් පිරෙනවා එතකොට අද වෙනකොට වත්තේ වැඩ කරන්න හම්බ වෙන්නේත් ඉතාමත් සුළු පිරිසකට දෛනික වැටුප රුපියල් 1000 කරනවා කිව්වට බොහෝ වතු සමාගම් වල ඒක සිද්ධ වෙන්නේ නැහැ එතකොට මේ වත්තේ වැඩ කරන පිරිසක් ගත්තහම ඉන්න ප්‍රමාණයෙන් 5%ක් 10%ක් තමයි වත්තේ වැඩ කරන්නේ ඉන් පරිබාහිරව කුලී වැඩ වලට වගේ ගිහින් ඉන්නේ. ඔබතුමා දන්නවා මේ වෙනකොට ඇති වෙලා තියෙන උද්දමනයත් එක්ක අපි දන්නවා පොල් ගෙඩියකුත් දැන් රුපියල් 70ක් 80ක් වෙනවා කතානායකතුමනි. පරිප්පු 440ක් වෙනවා. හාල් නාඩු රුපියල් 220ක් වෙනවා. අල රුපියල් 250ක් විතර වෙනවා. ලූණු කිලෝ එකක් 150ක් විතර වෙනවා. බිත්තරයක් රුපියල් 50ට වැඩි. මම ඔබතුමාට කියනවා දැන් අපි දන්නවා සමෘද්ධිය දෙන්නේ 1500ක 2100ට වැඩි කරා ඒකෙන් අර කොටසක් කපලා අයින් කළා 1900යි හම්බෙන්නේ ඊළඟට 2500 2900 කරාට 2600යි අතට හම්බ වෙන්නේ 3500 4500 කරාට 4100යි අතට හම්බ වෙන්නේ මේක දිනකට බැලුවොත් එහෙම 1500 හම්බ වෙන කෙනාට දිනකට රුපියල් 63යි වැටෙන්නේ 2500 කෙනාට දිනකට 86යි වැටෙන්නේ 3500 4100ට වැඩි කරාට 136යි දිනකට වැටෙන්නේ මම දැන් අර ඉස්සෙල්ල කිව්ව බඩු මිලත් එක්ක හතර දෙනෙක් ඉන්න පවුලක් ඔබතුමා හිතන්න හාල් කිලෝ දෙකක් අනිවාර්යෙන් ඕනේ රුපියල් 440ක් ඕනේ නාඩු ගත්තොත් 220 ගානේ පොල්ගෙඩි දෙකක් ගියොත් 140ක් ඕනි. පරිප්පු කිලෝ එකක් ඕනි. තුන් වේලම පරිප්පුයි පොල් සම්බෝලයි බතුයි කන්නේ කියලා විතරක් හිතලා. රුපියල් 440ක් ඕනි. බිත්තර හතරක් ගත්තොත් දැන් මන්ද පෝෂණයේ හිඳ ප්‍රෝටීන් වැඩි කරගන්න බිත්තර හතරක් දැම්මොත් රුපියල් 200ක් ඕනේ ගෙදෙට. එතකොට 1220ක් ඕනේ දවසකට තුන් වේල පරිප්පුයි බතුයි පොල් සම්බෝලයි බිත්තරයක් කන්න. ඒකට ලුණු අමු මිරිස් 3-5 ටික තව රුපියල් 300ක් දැම්මොත් 1520ක් ඕනි. මම ඔබතුමාගෙන් අහන්නේ එක වේලක් නෑ තුන් වේල අර කියන ටික විතරක් කන්න. දැන් ඔබතුමා දන්නවා සමෘද්ධි ව්‍යාපාරය මිනිස්සු සමෘද්ධිමත් වෙලා කියලා ඔබතුමා පිළිගන්නවා කියලා මං හිතන්නේ නෑ. දැන් අවුරුදු 27ක් දැන් එහා පැත්තේ ඉන්නවා නිර්මාතෘතුමත් අවුරුදු 27ක් සමෘද්ධිය ගන්නවා. නමුත් සමෘද්ධිමත් වෙච්ච පවුලක් අපිට දකින්න නැහැ. මේක හුදෙක්ම දේශපාලන ව්‍යාපාරයක් විතරයි ගරු ඇමෙතුමා. අතරම මිනිස්සු වහල්ලු කරපු කොන්ද බිඳලා අර සමාජ අර මේ සුභසාධන යැපුම් මානසිකත්වයක් හදපු ව්‍යාපාරයක් විතරයි කියලා මම ඔබතුමාට මේ වෙලේ කියනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්නේ ප්‍රශ්නය. දැන් ඔබතුමා විශේෂභාර ඇමෙතුමා හැටියට මේ කරුණු සැලකිල්ලට අරගෙන දැන් ඔබතුමා විශ්වාස කරන් දැන් 118ක් අපේ රටේ සමෘද්ධිය ගන්නවා පවුල්. 118ක් පවුල්. එතකොට 3500 4100 ගානේ දැන් අවුරුදු 27ක් මේ රටේ පවුල් වලට ගෙවලා තියෙනවා. නමුත් සමෘද්ධිමත් වෙච්ච කෙනෙකුත් නැහැ. ඔබතුමා ඇමෙතුමා හැටියට මේ වෙච්ච වැරද්ද නිවැරදි කරගන්නට ඔබතුමාගේ තියෙන වැඩපිළිවෙල මොකද්ද? සැබෑ ලෙස වතුකරේ පමණක් නෙවෙයි ඉන් පරිබාහිර සමාජයේත් සැබෑ ලෙස සමෘද්ධිමත් නැත්නම් සමාජ සුභසාධනයක් අවශ්‍ය වෙච්ච පිරිසට ඔබතුමා විශේෂභාර ඇමෙතුමා හැටියට කරන්න යන වැඩපිළිවෙල මොකද්ද? මේක නිවැරදි කරගනිමින්
ඔබතුමිය කියපු කාරණේ හරියටම හරි. දැන් අපි ගත්තොත් සමෘද්ධි ව්‍යාපාරය අරමුණ තමයි කිව්වා ගම සමාජ සයිබල ගැන්වීම. මේ දෙන මුදල් සංඛ්‍යාවෙන් ඒ ඔය කියන දේවල් කොයි කාලෙකවත් තමන්ගේ ප්‍රශ්න විසඳගන්න බෑ. පොඩ්ඩක් එතකොට අපි දීර්ඝ කාලයක් සියලුම දේශපාලන පක්ෂ මේ කටයුත්ත කරනකොට දුප්පත්කම් අඩුවීමක් සිද්ධ වුණා 1995 සිට. නමුත් සමෘද්ධි ප්‍රතිලාභ බෙදා දීම එන්නෙන් වැඩි වුණා. දුප්පත්කම කියන එක අඩුවීමක් සිද්ධ වුණා. නමුත් සමෘද්ධි ප්‍රතිලාභ බෙදා දීම වැඩි වුණා. අද වෙනකොට 118කට පවුල් වලට සමෘද්ධි ප්‍රතිලාභය ලබා දෙනවා. නමුත් ඒකට සමාන්තරවම සමෘද්ධි ව්‍යාපාරය තුළ බැංකු 1038ක් නිර්මාණය වුණා. ඒ වගේ ව්‍යවසායකයන්ට මුදල් ලබා දීම සිද්ධ වෙනවා. ඒ වගේම ව්‍යවසායකයන්ට අවශ්‍ය කරන උපකරණ යන්ත්‍ර සූත්‍ර ලබා දීම සිද්ධ වෙනවා. නමුත් ඒත් සමෘද්ධි ලාභී පවුල් අර කිව්වා වගේ 118ක් ඉන්නවා. මේ 118 තුළ සමෘද්ධිය ලැබිය යුතු ඇත. ඒ කියන්නේ කර කියා ගන්න දෙයක් නැති අය වගේම යම්කිසි හැකියාවක් තියෙනත් ඉන්නවා කියලා දෝෂාරෝපණයක් සමාජයේ තියෙන එක ඇත්ත. ඒක නිසා තමයි සමාජ සුභසාධන මණ්ඩලය එක පැත්තකින් එන්නේ සුදුසු කර කියා ගන්න දෙයක් නැති වකවඩ රෝගීන් ඇතුළු විවිධ රෝගාබාධ සහ විවිධාකාර ප්‍රශ්න තියෙන අයට ආර්ථික ප්‍රශ්න දිරා මේ සමුද සහනාධාරය දෙන්න. ඒ වගේම අනිත් පැත්තෙන් අපේ පැහැදිලි සැලැස්මක් තියෙනවා. මේ සමෘද්ධිය කියන එක හැමදාම රුපියල් 3000 4000 2000 ගන්න එකක් නෙමෙයි. සැබෑ ලෙසම සයිබල ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන සකස් කරන යනුව අපි ඊයේ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මතුකමති පටන් ගත්තා ජපාන් භාෂා වැඩසටහන. ඒ වගේ එකට මනුෂ්‍ය නානාකරමැතුමාගේ පූර්ණ සහයෝගය ලැබෙනවා අපිට. ඒ අමාත්‍යංශයත් අපේ අමාත්‍යංශයත් ඒකාබද්ධව සමෘද්ධිලාභී පවුල් වලින් ලක්ෂයක් තෝරගෙන ජපන් භාෂාව සහ අනිකුත් පුහුණුව ලබා දීලා විදේශ රැකියාව සඳහා යොමු කරන්නේ. ඒක එක. ඒ වගේම තමයි මේ සමෘද්ධි බැංකු පද්ධතියත් ඒ වගේම මේ රට පුරාම ඒ වගේම මේක තුල තියෙනවා විශ සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන අපි පටන් අරන් තිනවා. අපි අමාත්‍යංශය තුල සමෘද්ධියකින් නෙමෙයි සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ව්‍යාප්ත වෙන පටන් අරන් තිනවා. ඒක සමෘද්ධි නිෂ්පාදන ගම්මාන 550ක් ආරම්භ කළ දිනේ 550 තුල සම්ප්‍රදායිකව මේ රට පුරාම නිෂ්පාදන ව්‍යාප්තිල යෙදෙන අය එළවලු නිෂ්පාදනයක් වෙන්න පුළුවන්, කරවල වෙන්න පුළුවන්, ගොටුකොල වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් කර්මාන්ත සෙරප්පු සපත් වෙන්න පුළුවන්. පාන්දුරේ තියෙන සෙරප්පු ගම්මානය ඒ සියලුම 550කට ශක්තිය ලබා දෙන සම්ප්‍රදායික කර්මාන්තවල ශක්තිය ලබා දීලි වෙලා ඒගොල්ලෝ සයිබල ගැනීම සඳහා කටයුතු කරන අපි ඉදිරියේදී තියෙන ප්‍රතිපාදන අනුව 550,000 දක්වා වැඩි කරන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි සමෘද්ධිය හරහා තියෙන අපේ සමෘද්ධි නිෂ්පාදන ගම්මාන. ඒ සමෘද්ධි නිෂ්පාදන ගම්මාන හරහා කිරි නිෂ්පාදනය ඒ වගේ දේවල් පුළුල් කරලා පුළුල් මට්ටමින් ක්‍රියාත්මක කරන අවශ්‍ය කරන කටයුතු කරනවා. ඉතින් අපි දන්නා ඇත්ත වශයෙන්ම හරි ඔබතුමිය කියන කාරි සියලුම දේශපාලන පක්ෂ සියලුම රජයන් සමෘද්ධි ව්‍යාපාරය තුලදී මේ සමෘද්ධි සහනාධාරය දෙන එක සමෘද්ධි සහනාධාරය දෙන එක සියලුම දේශපාලන පක්ෂ කරා ඔබතුමියලගේ පක්ෂිනුත් කරා අපේ පක්ෂිනුත් කරා මේ ක්‍රමය වෙනස් කරලා අලුත් රටකට යන්න අලුත් ක්‍රමයකට යන්න සමුද්‍රයේ පටන් ගන්න සත්භාවයකින් යුක්තව පටන් අරගෙන සැහැණ වැඩ කොටසක් කියලා දුප්පත්කම අඩු වුණ පැහැදිලිවම නමුත් ඒක තුළ ව්‍යවසායක රාජ්‍ය සකස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රවේශ අපි දැන්ටමත් තියලා තියෙන්නේ ඒ දිගේ යන්න අපිට අවශ්‍ය කරන සහාය අවශ්‍යයි සියලු දෙනාගෙන්ම
හරි බොහොම ස්තුතියි
ගරු ඇමෙතුමනි දැන් ඔබතුමා කිව්වට මේ සමෘද්ධි ව්‍යාපාරයේ ඇතුලේ හෝ දුප්පත්කම අඩු වෙනවයි කියලා අපේ රට දැන් අඩු ආදායම්ලාභී රටක් හැටියටත් නම් කරලා ඉවරයි ප්‍රකාශ කරලා ඉවරයි ඔය කියන හැටියට මේ ඔව් කැබිනට් එකේ පිළිගත්තා මේ වෙනකොට රටේ පවුල් වලින් තුනෙන් එකක් සමෘද්ධි ගන්නවා දැන් මේ අලුතින් කැබිනට් එකේදී තීරණය කිරීම අනුව ලංකාවේ ඉන්න සියලුම පවුල් වලට අඩු ආදායම්ලාභී කියලා දෙන්න වෙන දවස වැඩි ඈතක වෙන්නේ නැහැ අද ඔබතුමා කිව්වා ව්‍යවසායකයන්ට දේවල් බෙදලා දෙනවයි කියලා මම දන්නවා ඒක ඇතුළෙත් වෙන්නේ දේශපාලනයේ අපි ගම්වල ඉන්න හැමෝම දන්නවා ඒ නිසා මම ඔබතුමාට කියනවා ඒව නිවැරදි කරන්න විශේෂයෙන්ම මේ රටේ ආධාර දෙන්න ඕනේ සමාජ සුභසාධනයේ වෙන්න ඕනේ කොටසක් තියෙනවා ආබාධිත කොටසක් ඉන්නවා වැඩිහිටි කොටසක් ඉන්නවා ජීවත් වෙන්න විදිහක් නැති ඒ අය සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න මේ සැබෑ ලෙස සමෘද්ධිය ලබා දෙන්න ඕන නැත්නම් සමාජ සුභසාධනයේ දෙන්න ඕනේ අය තෝරා ගන්න අලුත් නිර්ණායක හොයා ගන්න ඔය පරණ දේශපාලන අධිකාරියෙන් හෝ ඒයින් පත්වීම් ලැබපු අයගෙන් දෙන විතරක් නිර්ණායක ගන්නෙ නැතුව විශේෂ වූ විද්‍යාත්මක වූ නිර්ණායක හොයාගෙන අලුත් අඩු ආදායම් ලාභීන් තෝරා ගන්න කියන යෝජනාව කරන ගමන් දෙවෙනි අතුරු ප්‍රශ්නේ මම චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාට දෙනවා.
කතානායකතුමා දැන් අමුතුමා දීපු උත්තරේ තියෙනවා මේකේ ඇත්ත තත්ත්වේ. ඔබ කියනවා නුවර එළියේ ඉන්නවා 53000ක් ගින් 16000ක් දමිළ ජනතාව. ගාල්ලේ ඉන්නවා 69000ක් 1035ක් මම ලියාගත් විදිය සමහරට එයාට වෙනවා දැන් බලන්න නුවර 96000යි බදුල්ලේ 75000යි රත්නපුරේ 121000යි ගරු කතානායකතුමා මේ පිළිතුර බැලුවම මේ අදාළ ඇමතිවරු මේ අමාත්‍යාංශයේ නියෝජනය කරන කාලේ ඒ ඇමතිවරයාගේ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ලාභීන් වැඩි මේක මේ දුප්පත්කම මේ නැති බැරිකම කන්න බැරි නැතිකම අනුව තෝරන එකක් නෙමෙයි මේ උත්තරේම තියෙනවා මේකේ සංගවිච්ච වැඩේ මේක පක්ෂ දෙපක්ෂම කියන්නේ නැති ඒසා ගරු හැමතෝ අමුතුමා වියතෙක් නේ වියත්මගෙන් ආපු පුද්ගලයෙක් නේ ඒසා ඇත්ත වරප්‍රසාද කතා කරන්න ඕනේ අපි ඇත්ත වරප්‍රසාදේ තමයි ගරු හැමතුමා හොරකම වංචාව වලක්වා ගනිමින් මේ ඔබතුමාලා අපි පත්විච්ච මහජනතාවට වැඩ කරමු එදා අපි හොරකම වලක්වන සමහර දේවල් එලිදක්වවට පස්සේ ඒක අපේ වරප්‍රසාදයක් වීම හරි වැරදි සහගතයි ඒක මම අහන්නේ විවත් ඇමතිවරයාගෙන් මෙතන තියෙනවා උත්තරේ. ඒ නිසා ඔබතුමාත් දැන් 20 ලක්ෂයක් හොයන වෙලාවේ. හැබැයි මම කියනවා මේ 20 ලක්ෂය දීම සඳහා යම් සූදානමක් තියෙන්නේ ඔබ නියෝජනය කරන හෝ තවත් ඇමතිවරයන් නියෝජනය කරන තැනනම් මේකම තමයි වෙන්නේ ගරු කතානායකතුමනි. ඒ නිසා පැහැදිලි වෙන්නේ මේ වචිනේ පරිසමාර්ථ අර්ථයෙන් සමෘද්ධිමත් වෙන්නේ නැති හේතුව මෙන්න මේ කියන නිර්ණායකින් ඔබට ගිය තමන්ගේ ඡන්ද තමන්ගේ මනාප තමන්ගේ හිතවතුන් මිත්‍රන් මත මේ සමෘද්ධිය ලබා දෙනවා කියන කාර්යය මම උත්තරෙත් එකම ඔබතුමාට අනාවරණය කළා දිලා. ඒ නිසා කරු ඇමතුමා ඔබතුමාට ප්‍රයෝජනා කරනවා දැන් ඉන්න සමුදුලාගෙන 18 ලක්ෂයක් නම් අවුරුදු 5 අවුරුදු දෙකක් ගන්න අවුරුදු දෙකක් කරන් 5000 ගන්න ඒ 5000 සමෘද්ධිමත් කරා. ඔබතුමා කියනවාද ඔය ආයතන දෙනවා හදනවා ඒ වැඩක් නැහැ. අපි නිසි ඒ ව්‍යාපාර හැදුවට ඒවට නිෂ්පාදන අලවි කරගන්න වෙළඳ බලක් හදලා නැහැ. මෙන්න මේ කියන ඝට්ටනේ අනිත් එක අපි දෙන බඩු කාන්නේ එකම ග්‍රාමසේවක වසමර දෙනවා මිනිස් මෝල් දෙකක් දෙන්නම අඹරනවා. හැබැයි දෙන්නම අඹරන එක විකුණ ගන්න තැනක් නැහැ. මෙන්න මේ කියන කාරණේ තමයි තියෙන්නේ. ඉතින් පැහැදිලිව ඔබතුමාට යෝජනා කරන්නේ අවුරුද්දකට දෙකකට තෝරගන්න දැන් ඉන්න පිරිසගේ සමෘද්ධිමත් කරන වැඩපිළිවෙල. ඔවුන් සමෘද්ධිමත් කරලා ඔවුන් සමෘද්ධිමත් වීම තුළ තවත් කාණ්ඩයක් ඔවුන්ගේ වැටුප් ලබන ඔවුන්ගේ ලාභ ලබන පිරිසක් බවට පරිවර්තනය වෙන මේක තමයි සම සමෘද්ධිමත් කරන වැඩපිළිවෙල තියෙන්නේ එසේ යන වැඩපිළිවෙලක් යෝජනා වෙලා තියෙනවා එහෙම නැත්නම් මම කියන දේ ක්‍රියාත්මක කරගන්න ඔබ සුමාලා සූදානම්
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ යෝජනාව හොඳයි නමුත් අර අපේ මන්ත්‍රීතුමිය කිව්වා
දැන් ආර්ථික අර්බුදයක් ඇවිල්ලා තියෙනවා ආර්ථික වශයෙන් දිල්දුගම අඩු වුණයි කියන එක පිළිගන්න බැහැයි කියලා. මේ ආර්ථික අර්බුදය ඇතුනේ ක්ෂණික ප්‍රතිඵලයක් විදියට. ක්ෂණික සිද්ධිදාමයක ලෝකයේ සහ ලංකාවේ ඇතුණු සිද්ධිදාමයක ප්‍රතිඵලයක් විදියට තමයි ආර්ථික අර්බුදය ඇතුණයි කියලා මම විශ්වාස කරන්නේ. ඒක පැහැදිලිව පේන්න තියෙනවා. නමුත් 1995 සිට 2020 දක්වා වෙනකොට ක්‍රමිකව ආදායම් තත්ත්වය මැදි ආදායම් තත්ත්වයකට ආවයි කියන එක මේ රටේ සමෘද්ධිය හින්දා විතරක් නෙමෙයි සමස්ත සංවර්ධන ක්‍රියාදාමය තුළ වෙනසක් ඇතුණයි කියන එක දත්ත විශ්ලේෂණය කරන හැමෝම දන්නවා. ඔබතුමියත් ගුරුවරියක්. ඒක නිසා දත්ත විශ්ලේෂණය කළ බලන්න 1995 සිට 2020 දක්වා ආර්ථිකයේ සහ ආදායම් තත්ත්වවල වෙනසක් වුණාද නැද්ද කියන එක දත්ත විශ්ලේෂණය කරොත් පැහැදිලිවම පේන්න තියෙනවා. දුගීකම දුප්පත්කම අඩු නැයි කියන එක මේ ආර්ථික අර්බුදය කියන ක්ෂණික ඇති වෙච්ච දෙයක්. ඒකට අපි විසඳුම් හොයනවා. විසඳුම් හොයාගෙන යනවා නව රජයෙන් ඒකට ක්‍රමානුකූල වැඩ කටයුතු කරගෙන යනවා. ඒක නිසා ඒගෙන බය වෙන්න එපා. ඒ වගේම තමයි සමෘද්ධිලාභීන්ට සමෘද්ධිය තේරීම දේශපාලන පක්ෂ ගත්තොත් එහෙම කියන්න දෙයක් නැහැ. ඔබතුමා නියෝජනය කරන පක්ෂෙත් ඔබතුමා නියෝජනය කරපු පක්ෂෙත් ඒ වගේම අපි නියෝජනය කරන පක්ෂෙත් මේක දේශපාලනට පාවිච්චි කරා. ඒක නැහැයි කියලා කියන්න බෑ. නමුත් මහා පරිමාණයෙන් මේක දේශපාලනට පාවිච්චි කරේ නැහැ. සම්කිසි පිරිසක් නුසුසු අය ඉන්නවා. නමුත් බහුතරයක් ඉන්නේ බහුතරයේ ප්‍රමාණයක් සුදුසුයි කියලා අපිට කියන්න සිද්ධ වෙනවා. නමුත් මෙවර සමාජ සුභසාධන මණ්ඩලය මගින් ස්වාධීනව මගේ අමාත්‍යංශය යටතේ නෙමෙයි මුදල් අමාත්‍යංශය යටතේ වෙන මණ්ඩලයක් තියෙනවා. වෙනම ඇප්ලිකේෂන් දීලා තියෙනවා. ඇප්ලිකේෂන් කෝල් කරාට පස්සේ ඒක පරීක්ෂණය කරන්නේ ස්වාධීනව. දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම තොරයි. දේශපාලන මැදිහත් වීමක් නැහැ මෙවර. ඒ තෝරලිවල ලකුණු දීමේ ක්‍රමයක් තියෙනවා ගැසට් කරලා. ඒ විදිහට තමයි ලකුණු දෙන්න පුළුවන්. අවසානයේ ගැසට් කරපු ලකුණු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බිත්ති අර ඉස්කෝලේ ලකුණු දෙනවා වගේම දානවා. ඒ ලකුණු වැරදි නම් ඕන කෙනෙකුට පුළුවන් පැමිණිලි කරන්න. පැමිණිලි කරාට පස්සේ පැමිණිලි මණ්ඩලයක් පත් කරනවා. පැමිණිලි මණ්ඩලයට ස්වේච්ඡා සංවිධාන වලට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉදිරිපත් වෙලා මණ්ඩලය මගින් නැවතත් පැමිණිලි පිළිබඳ පරීක්ෂා කරලා අවසානයේ තෝරගන්නවා. තෝරගත්තට කට් ඔෆ් මාක් එකක් දෙනවා අදාළ දිස්ත්‍රික්කයට. ඒ කට් ඔෆ් මාක් එකට උඩින් ඉන්න අයට තමයි සමෘද්ධිය ලැබෙන්නේ. අනිත් අයට ව්‍යවසායකත්වයේ අර කිව්වා වගේ ලබා දෙන ව්‍යවසායකත්වයේ කියන ඔබතුමා ඊට පස්සේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. චමින්ද විජේසේකර මන්ත්‍රීතුමා කිව්වා මේ ව්‍යවසායක හදන එක පිළිබඳ පැහැදිලි දැක්ම ඔබතුමාට දෙන එක බොහොම සතුටුයි. අපි ඔබතුමාවත් අපේ අමාත්‍යංශ උපදේශක මණ්ඩලයක් හදලා ඔබතුමාවත් සම්බන්ධ කරගෙන අපි කැමති කිසිදු දේශපාලන ભેදියකින් තොරව මේක අපි කළ යුතුයි. ඒතනදී ඔබතුමාගේ යෝජනා ප්‍රශ්න ක්‍රම තියෙනවා නම් ඕනම දෙයක් ඉදිරිපත් කරන්න අපි අවස්ථාව දෙනවා. දැනට කරන්නේ බැංකු පද්ධතිය තුළ අර කිව්වා වගේ සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන තියෙනවා. ඒ වගේම සමෘද්ධි නිෂ්පාදන ගම්මාන තියෙනවා. ඒ වගේම බැංකු පද්ධතිය තුළ 1038 ණය ලබා දෙනවා. අපේ තියෙන කණ්ඩායම් සිස්ටම් එකක් ඒ තුලින් ණය ලබා දෙලි ව්‍යවසායකත්වය හදනවා. වෙළඳපොළ සකස් කිරීම සම්බන්ධයෙන් දුර්වලතා තියෙනවා. අපි ඒකට කිව්වා වගේ විසඳුමක් ලබා දෙනවා. ලංකාව පුරාම
බොහොම ස්තුතියි අමුතුමා. මේ පැහැදිලි කර ගැනීම වෙනම කරගන්න දැන් වෙලාව දවල් 11යි. අජිත් මාන්නපෙරු මන්ත්‍රීමේ ප්‍රශ්න අහන්න. අජිත් මාන්නපෙරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න අහන්න.
ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නට 2021-22 මහකන්නයට අදාළව ගොවිජන සම්වර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද වී අස්සුන් සමීක්ෂණයේ දත්තහා එම කන්නේ නෙල් ලද වී අස්සුන් ප්‍රමාණයන් මත පදනම්ව ගණනය කර ඇති පරිදි පසුගිය මහකන්නවලට සාපේක්ෂව 2021-22 මහකන්නය තුළ 147% පමණ වී අස්සුන් අඩුවීමක් නිරීක්ෂණය වෙලා තිබෙනවා. දෙවැනි ප්‍රශ්නට උත්තරය අමාත්‍ය මණ්ඩල ලේකම්ගේ අංක 22.0 243 323 0.041 අයිහා 2022-03 පළවන දින යොමු කළ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව 21-22 මහකන්නේ තුල හරිත කෘෂිකාර්මික යෙදුම් භාවිතා කිරීම වෙනුවෙන් ඇගේම් දිරිදීමනාගේම අනුමත වී ඇති නමුත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් නොලැබීම මත වන්දි ලබා දී නොමැත. තුන්වෙනි ප්‍රශ්නට උත්තරය නැත. හතරවෙනි ප්‍රශ්නට උත්තරය නැත. පස්වෙනි ප්‍රශ්න උත්තරය කරු කථානායකතුමනි, අමාත්‍ය මණ්ඩල ලේකම්ගේ අංක 22.0 243 0.021 සහ 22.3 එක දින යොමු කළ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව බී කිලෝග්‍රෑම් එකකට ලබා දෙන ඇගේම් දිරිදීමනාගයන්ද පහත පරිදි ගණනය කරනු ලැබේ. කාණ්ඩ අංක හතරක් තිබෙනාකරු කථානායකතුමනි, පළවෙනි කාණ්ඩය අක්කර භාගයට සහ අක්කර භාගයට අඩු ඉඩම් සඳහා රුපියල් 50යි. ඔව් මේ වන්දි ගණනය කරන මේ ක්‍රමේ අක්කර භාගයට වැඩි සහ අක්කර එකට අඩු රුපියල් 50යි අක්කර එකට වැඩි සහ අක්කර දෙකහමාරට අඩු 37.5යි බිඳුවයි අක්කර දෙකහමාර සහ අක්කර පහට අඩු 25යි රුපියල් 25යි පසුගිය වර්ෂ 5ක මහකන්නේ හා ජනහා සංඛ්‍යාලේකර දෙපාර්තමේන්තුවේ වාර්තා මගින් ලබාගත් වී අස්වැන්නේ සාමාන්‍ය අගයෙන් ජනහා සංඛ්‍යාලේකරණ දෙපාර්තමේන්තුව සමග ගොවි ජන සම්බන්ධ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කළ 2021-22 මහකන්නයට අදාළ වී අස්වැන්න සමීක්ෂණයෙන් ලබාගත් දිස්ත්‍රික්කයේ සාමාන්‍ය අඩු කිරීමෙන් ලබාගත් අගය ගොවීන්ගේ වී අස්වැන්න අඩු වීමේ සාමාන්‍ය ලෙස සලකුණු ලබයි. එම අගය 2021-22 මහකන්නේ සත්‍ය වශයෙන්ම වගා කළ කුඹුරු ප්‍රමාණයෙන් ගුණ කිරීමෙන් අඩු වූ අස්වැන්න ප්‍රමාණය ලැබෙන අතර මෙම කිලෝග්‍රෑම් මගේ උක්ත වගුවේ වගා උපසිරට අනුව කිලෝග්‍රෑම් එකට දෙන ඇගේම් දිරිදීමනාවෙන් ගුණ කිරීමෙන් එක් එක් ගොවීන්ට ලැබිය යුතු මුදල තීරණය වනු ඇත. මෙම ගණනය කිරීම් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිකුත් කළ අංක 4 ඇලීරක් 2022 දන චක්‍රලේක අනුව වේ. අනිත් අදාළ නොවේ.
පළවෙනි ප්‍රශ්නය ගරු කතානායක තුමනි, දැන් ඔබතුමා පිළිගන්නවා මේ කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කරන්න ගිහිල්ලා ගොවියන්ට වෙච්ච හානියට තාම 7000ක්වත් මේ රටේ වන්දි ගෙවල නැහැයි කියන එක. ඔව්. ඒක පිළිගන්නවා. එතකොට ගොවියත් සල්ලි තියෙන මිනිස්සෙක් නෙමෙයි. සමහරලාට ඊළඟ කන්නේට වගා කරන්නේ මේ ණය වෙලා. ඒතොර එහෙම ලැබෙන්න තියෙන දේවල් තාමවත් ලබා දෙන්න බැරි වෙලා තියෙද්දි ඊට පස්සේ කෘෂිකර්ම ඇමතුමා ගිහිල්ලා ගමට ගිහින් කියනවා අක්කරයකට 20000ක් ඊළඟ කන්නේට සහනාධාර දෙනවා කියලා. නමුත් කෘෂිකර්මයට ගිහිල්ලා බලපුවාම හෙක්ටයාරයකට 20000යි කියලා තමයි චක්‍රලේඛනයේ තියෙන්නේ. ඇමතුමා එකක් කියනවා දැනුවත් වෙලා නැහැ. ඒ වගේම යූරියා මිටි 5ක් ඕනි සාමාන්‍යයෙන් අක්කරයක් වගා කරන්න නමුත් දෙන්නේ එකහමාරයි. පලිබෝධනාශක අඩු කරනවා කියලා ගිය කන්නේදී කිව්වා මේ කන්නේදී පලිබෝධනාශක සඳහා විශේෂ මිලක් දානවා කියලා. නමුත් මේ කන්නේදී දැන් තිබ්බටත් වැඩිය පලිබෝධනාශක වැඩි වෙලා. ඒතර යූරියා ප්‍රමාණය ගන්න වෙන්නේ පිටින්. ඒතර ආණ්ඩුව කිසිම සහයෝගයක් ආණ්ඩුව කරපු වැරදි නිසා රාජපක්ෂ පාලනය වෙච්ච වැරදි නිසා ගොවියා පාරට වැටිලා හිඟමනේට පත් වෙච්ච උනවත් තාම කිසිම සහනාධාරයක් වන්දියක් දැන් ඔබතුමා වන්දි ගෙවණ හැටි කියලා දෙනවා. නමුත් වන්දි ගෙවල නැහැ. කතන්දර කියනවා මිසක් ප්‍රායෝගිකව මේක ගොවියට දැනෙන්න වැඩක් කරලා නැහැ. ගොවියව අතරමං කරපු එකේ සාපය. ඒ
වන්දි
මේ ගෙවන්නේ කවද්ද?
ගරු කතානායකතුමනි, මේ මෙතුමා මහා ලොකු කතාවක් කිව්වා. මම කියන්නේ ගරු කතානායකතුමනි, අපි රජයක් හැටියට ඒ අදාළ අමාත්‍ය මණ්ඩල තීන්දුවක් කරන්න තියෙනවා මේකට වන්දියක් ගෙවනවයි කියලා. ඒක අපි මහා භාණ්ඩාගාර මේ දක්වා මුදල් ලැබිලා නැහැ. ඒ මුදල් ලැබිච්ච විගස අපි මේ මුදල ගෙවනවා.
කියලා අහලා නිකන් සුරංගනා කතා වගේ ජනතාවට ප්‍රකාශ කරලා තේරුමක් නැහනේ. ඊළඟ ප්‍රශ්නේ අද ගොවියා ඔය කොහොම හරි වගා කරලා ওই විදිහට වගා කරලා වීඅස්එන් තුට්ටක් අරගෙන තියෙනවා. මේ තුට්ට අරගත්ත එකට අද විකුණ ගන්න විදිහක් නැහැ. ඔබතුමාලා කියලා තියෙනවා 120ක් දෙනවා නාඩු කිලෝ එකකට සම්බ කිලෝට 130ක් දෙනවා කියලා ඔබතුමාලා ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් මේක වෙන්නේ නැහැ. දැන් ගොවියා දැන් කඩමුඩියට හානා. මොකද වෙලා පැන්නොත් එහෙම වගා කරගන්න විදිහක් නැහැ. එතකොට ගොවියාගේ වීටික විකුණ ගන්න විදිහක් නැහැ. එතකොට දන්නවා හාල් මෝල් හිමියන් ඇවිදිලා කුණු කොල්ලට වීටික ගන්නවා. ඇයි ගොවියා අතරමං වෙලා ඊළඟ කන්නේ වගා කරන්න සල්ලි හොයාගන්න විදියක් නැතුව? ඒ සඳහා ක්ෂණික වැඩපිළිවෙලක් නැද්ද ගොවියාව බේර ගැනීම සඳහා? මොකද මේ ප්‍රශ්න ඔක්කොම උනේ ඔබතුමාලාගේ ප්‍රතිපත්ති තීන්දුවල වැරදි නිසා.
ගරු කතානායකතුමනි, වී මිලදී ගැනීම සම්බන්ධයෙන් තිබෙන්නේ වී අලෙවි මණ්ඩලය රජයේ බැංකු දෙකෙන් උඩපණ ණය දෙකක් ඉල්ලලා තිබෙනවා වී මිලදී ගන්න. නමුත් ඒ ණය මුදල් ලැබුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමත් ගරු අගමැතිතුමත් විශේෂ උනන්දුව දක්වනවා. වගේම කෘෂිකර්ම අමාත්‍යතුමා හැටියට මහින්ද අමරේමතුතුමා ලොකු මහන්සියක් ගන්නවා. ඉතින් අපි වී මිලදී ගැනීමේ කටයුත්ත ඉතාම කඩනමින් අපි ආරම්භ කරනවා.
හරි, බොහොම ස්තුතියි. දෙවන වටය ප්‍රශ්න අංක 5 ශානික්‍යන් රාජසාසුපුත්‍ර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය. දෙවන ප්‍රශ්නාංක 7 සුමිත්‍රාජ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය. අග්‍රාමාත්‍යතුමාගේ පිළිතුර තියෙනවා.
පසු දෙකක් කල්ලිල්ලුවා.
සභානායකතුමා, අමාත්‍යංශ නිවේදනය. පැහැදිලි කරන්න අවස්ථාව නෙමෙයි දැන් භූමි.
පස්සේ කරන්න ඒක.
හරි.
විපක්ෂ නායකතුමනි,
ගරු කථානායකතුමනි, රජරට විශ්වවිද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා ලොව ඉහළතම විද්‍යාඥින්ගේ ලයිස්තුවට ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එල්සී වය ප්‍රකාශකයන් ශ්‍රේණිගත කිරීම මං හිතන්නේ පාර්ලිමේන්තුවටත් අපේ මන්ත්‍රී මණ්ඩලයටත් රටටත් ගෞරවයක්. මම එතුමාට සුබ පතනවා. එතුමා ඇතුළුව තවත් අගයීමට ලක්වුණු ශ්‍රී ලාංකීය විද්‍යාඥයින් අතර මහාචාර්ය මෙත්තිකා විතානගේ, සේනක රාජපක්ෂ, රනිල් ජයවර්ධන, නිමල් සේනානායක, සරෝජ් ජයසිංහ, එස්.එම්. කොළරත්න, ජනකද සිල්වා, මහාචාර්ය නිලිකා මලවිගේ, කමනි මෙන්ඩිස් යන මහාචාර්යවරුන් සිටිනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට, මහජන නියෝජිතයෙක් හැටියට චන්න ජයසුමන මැතිතුමා මේ ලැබපු ගෞරවය පිළිබඳව අපේ ප්‍රශංසාව අපි මේ අවස්ථාවේ හිමි කරනවා.
අපේ සුබපැතුම එතුමාට ඉදිරිපත් කරනවා. අනිත් සියලුම විද්‍යාඥීන්ට අපේ ගෞරවය මේ අවස්ථාවේ පළ කරනවා.
ඔව්, එතුමනි
මොකද්ද? ඔව් කියන්න. ඉක්මනට
කථානායකතුමනි, අධ්‍යාපන ඇමතිතුමනි, ඔබගේ අහන පොඩි පැහැදිලිමක් මම දෙමළින් අහනවා. එතුමාගාවේ දෙමළ මාධ්‍ය ප්‍රශ්නයක් ඊයේත් ඔබතුමාගාව එහුව ඇමතිතුමනි. ගෞරව තැමිල් වලින් මම අහන්නම්. ගෞරව කල්වි අමචර් අවර්களே, 2023 ஆண்டு ஜிசி ஓ லெவல் பரீட்சைக்கு தற்பொழுது மாணவர்கள் ஆயத்தமாய் கொண்டிருக்கின்றார்கள். அவருடைய பரீட்சை 2023 ஏப்ரலில் அல்லது மார்ச்சில் நடைபெற இருக்கின்றன. இஸ்லாம் பாடம் சம்பந்தமான பிரச்சனை. நான் நேற்று சொல்வது போன்று 10ஆம் ஆண்டு 11ஆம் ஆண்டு பாட புத்தகத்திலிருந்துதான் அந்த கேள்விகள் எடுக்கப்படும். ஆனால் 23ஆம் ஆண்டு பரீட்சைக்கு அவர்கள் 10ஆம் ஆண்டு 11ஆம் ஆண்டு படிக்காதன் காரணமாக அந்த பரீட்சை எழுத முடியாத மாபெரும் ஒரு பிரச்சனைக்கு மாணவர்கள் இஸ்லாம் பாடத்துக்கு தள்ளப்பட்டிருக்கின்றார்கள். இப்படியான காலப்பதிலே நீங்கள் அவர்களுக்கு என்ன சகனை வழங்குவீர்கள் என்பதை கேட்கின்றேன். அதே நேரம் இஸ்லாம் பாடம் ஒரு கட்டாய பாடமாக அரசாங்கத்தினால் முடிவெடுக்கப்பட்டிருப்பதனால் இவர்களால் இந்த பரீட்சை தோற்ற முடியாத அவல நிலைக்கு மாணவர்கள் தள்ளப்பட்டிருந்தார்கள். இந்த சந்தர்ப்பத்தில் நீங்கள் அந்த மாணவர்களுக்கு வழங்குகின்ற சலுகை என்பதனை உங்களிடத்தில் இந்த இடத்தில் கேட்டுக்கொள்கின்றேன்.
ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා, ඊයේත් මේ ප්‍රශ්නේ මතු කළා. 6, 9, 10, 11 ශ්‍රේණිවල ඉස්ලාම් ධර්මයේ පිළිබඳව පෙළපොත් ආපසු කැඳවා යම් සංශෝධනයක් කරන ලෙසට දැනුම් දීමක් කර තිබ්බ මම මේ විෂය බාර ගන්න පෙර, මීට මාස ගණනාවකට පෙර. ඒ අනුව අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව ඒ ආරක්ෂක මාත්‍යංශ දුන්නු උපදේශන. අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව ඒක සංශෝධනය කළා. දැන් ඒක print කරලා තියෙනවා. තව මාසයක් ඇතුළත ඒ පෙළපොත් ටික බෙදෙනවා. හැබැයි මං කියන්න ඕනේ, දරුවන්ට උගන්වන්නේ පෙළපොතෙන් නෙවෙයි. දරුවන්ට පෙළපොත තියෙන්නේ පරිශීලනය කිරීම සඳහා පමණයි. දරුවන්ට උගන්වන්නේ විෂය නිර්දේශය අනුව, පාඩම් සටහන් අනුව මේ ගුරුවරු විසින්. ඒක නිසා එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබතුමා අවධානය යොමු කළා. මං ඊයේ මේ ප්‍රශ්නේ අහුවා. පොඩකින් ඊයේ ඒ ප්‍රශ්නේ අහුවා. ඒ අනුව තව මාසයක් ඇතුළත ඒ ආපසු කැඳවන ලද පොත් ටික නැවත ආපසු දෙනවා.
හරි, බොහොම
ස්තුතියි. විභාග පත්‍ර ගන්නේ ගරු ඇමැතිතුමනි, 10/11 වසරේ පොත්වල තමයි විභාග පත්‍ර ගන්න. එතකොට ඒ අයට ඉගෙනීමට කාලයක් දන් තියෙන පොඩි කාලයක්. තාම පොත් දීලත් නැහැ. ප්‍රශ්න පත්‍ර ගත්තොත් ඒක කොහොමද ඇමැතිතුමනි ඒක විභාගට ලාස්ති වෙන්නේ?
පොඩක් ඉන්න. මං කිව්ව දේ පැහැදිලි කරන්න බෑ තමුන්නාන්සේ. ගුරුවරු උගන්වන්නේ පෙළපොතෙන් නෙවෙයි. පෙළපොත තියෙන්නේ පරිශීලනය කරන්න, රෙෆරන්ස් කරන්න. If I explain it to you in English, textbooks are to be referred by the students or teachers or anybody can refer. But the thing is, teachers are teaching on the basis of syllabus and the notes, right? So don't worry if there is anything, so you tell me, I will attend to that.
Right, thank you.
මගුලක්ද මේ?
සභානායකතුමා
ප්‍රකාශ. ගරු කතානායකතුමනි, මේදී මම අවධානයට යොමු කරන්න ඕනේ විශේෂයෙන්ම ජනමාධ්‍ය මගින් දැන්ට සති කිහිපයකට පෙරත් නැවතත් අපිට දැනගන්නට ලැබෙනවා මේ පාර්ලිමේන්තුව හා සමාන මහජන සභාවක් පැවැත්වීමට සූදානම් වෙනවයි කියලා. මම කැමැති අනුක්‍රම ව්‍යවස්ථාවේ 76 වගන්තියට අවධානය යොමු කරන්නට. අනුක්‍රම ව්‍යවස්ථාවේ 76 වගන්තිය කියන්නේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවේ. 71 කියනවා පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නොහල යුත්තේ. කිසිම ආකාරකින් අනුසතු නොකළ යුත්තේ. කවර වූ හෝ ව්‍යවස්ථාදායක බලයක් ඇති කිසිම අධිකාරයක් පාර්ලිමේන්තුව විසින් නොපිහිට විය යුත්තේ. ඒ අනුව මේ රටේ මැතිවරණ ක්‍රමයක් තියෙනවා. ඒ වගේම ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙනවා පාර්ලිමේන්තුවක දුරකාලය පිළිබඳව. දුරකාලය වෙනස් වෙන්නේ කෙසේද කියන එක තියෙනවා. දුරකාලය අවසන් වීමට මත්තෙන් වසර 5ද කලින් තිබුණේ 6. මේ ආදී වශයෙන් මේ රටේ පසුගිය මහමැතිවරණයේදී ඕනෑම මැතිවරණයකදී ලියාපදිංචි ඡන්දකෙන්ගේ ඡන්දෙන් තමයි මහජන නියුක්තිය පත් වෙන්නේ. ඒක ව්‍යවස්ථාවේ තියෙනවා, මැතිවරණ නීතියේ පැහැදිලිව තියෙනවා. ඒ විදිහට පත් වෙන පාර්ලිමේන්තුව තමයි ජනතාවගේ නියෝජිත වෙන්නේ දැන් 225ක්. සම මේ පාර්ලිමේන්තුව හා සමාන වෙනත් කිසිම ආයතනයක් නීතියෙන් පිළිහිටවන්න කිසිම කෙනෙකුට ඉඩක් නැහැ කියන එක තමයි, පාර්ලිමේන්තුවට එහෙම අයිතියක් නැහැ කියන එක තමයි 71 වගන්තියෙන් කියන්නේ. ඒ නිසා මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා, විශේෂයෙන්ම මුළු පාර්ලිමේන්තුව වෙනුවෙන්ම ඒ වගේම පාර්ලිමේන්තුවට මහජන නීතියෙන් පත් කරන ලද ජනතාවගේ අභිලාෂයන් අනුවයි මන්ත්‍රීවරුපත් වෙන්නේ. මැතිවරණයකදී ඒක වෙනස් කරගන්න පුළුවන්. ඒකට තමයි මැතිවරණ තියෙන්නේ. ඒක නිසා මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා මේ විදිහට පළවෙන වාර්තානුව පාර්ලිමේන්තුව හා සමාන වෙනත් මහජන සභාවක් වෙනත් තැනක පිහිටවන්න නීතියෙන් අවකාශයක් නැහැ කියන කාරණා.
ඒ ප්‍රශ්නය අපි වරප්‍රසාද කමිටුවට යොමු කරන්න. විදේශ කටයුතු ඇමතුමාගේ ප්‍රකාශය.
Honorable Speaker, as this house is aware, the United Nations Human Rights Council (HRC) in Geneva adopted the vote by draft resolution titled Promoting Reconciliation, Accountability and Human Rights in Sri Lanka on the 6th of October 2022 during its 51st session. The resolution was tabled by the core group comprised of UK, USA, Canada, Germany, Malawi and North Macedonia. Out of 47 members of the council, 20 countries voted in favor of the resolution, 20 abstained and at the vote and 7 voted against the resolution. We have made it clear that Sri Lanka rejects this resolution. I wish to remind that since the end of the conflict, our country has faced 8 such resolutions at the Human Rights Council, beginning in 2012, irrespective of the political party in government and change in leaders. Each resolution is stronger than the one before. While progress had been made, today the country continues to pay a heavy price for defeating terrorism and not walk in the talk by providing closure to its own people in the area of reconciliation and human rights. This indeed is sad given our long-standing democratic and constitutional tradition as well as our sustained and determined effort to promote and protect the human rights of the people of Sri Lanka. Honorable Speaker, the government continues to engage with the relevant interlocutor, in particularly the core group, on reaching a consensual outcome at the council. We have been transparent and open, have engaged with sincerity while maintaining our firm position of non-compromise on external interference in the domestic affairs of the country. However, the core group made it abundantly clear that they will introduce a new resolution to continue with the implementation of the Sri Lanka Accountability Project as well as introduce new elements related to recent developments in the country. We can only assume that the hard stance taken by the core group meets the objective of advancing their domestic political consideration, as the resolution itself is unhelpful to move our country forward. In the light of their insistence of having OP18 resolution, which has wide-ranging legal and political implications for all countries, we had no option other than to vehemently reject and oppose the resolution. We cannot and will not accept the superimposition of external mechanism that runs contrary to our constitution and which prejudges the commitment of our domestic legal process. Honorable Speaker, I led the Sri Lankan delegation to the 51st session of the Human Rights Council in Geneva and was accompanied by Honorable Minister of Justice, Prison Affairs and Constitutional Reforms. During this visit, we met members of the Council and the Acting High Commissioner for Human Rights and briefed them on the progress made by the domestic process related to the human rights and reconciliation. We also conveyed our opposition to the external evidence gathering mechanism stemming from Resolution 46/1 of 2021 and strengthened the current resolution. In addition, I have met with the diplomatic community based in Colombo personally and met, spoken to and written to the foreign ministers of relevant countries and apprised them on the situation of the country. From my engagement, it is extremely clear that the vast majority of the members of the Council do not see the necessity for this resolution against Sri Lanka. They understand our position and fully support us. Though they are with us in heart, they cannot freely express their position in a vote. The intense and heavy pressure from powerful sponsors of the resolution is no match to Sri Lanka and likewise no match for any members of the Council. It is abundantly clear that this resolution is yet another example of divisive and political nature of the Human Council, which is in contrary to founding principles of universality, impartiality, objectivity and non-selectivity. The North-South divide, particularly on human rights, is of utmost concern to many, and this was truly evidenced during my discussion both here and in Geneva. It is also reflected in the list of co-sponsors of the resolution and in the voting pattern. Over half of the members of the Council did not support the resolution, with 7 countries voting against the resolution and 20 countries abstaining on the vote. 20 countries voted in favour of the resolution. Some have been questioned why the number of no votes have come down. It is notable that certain countries that voted against the resolution last year are no longer members of this Council. It is also clear that the number of votes supporting the resolution have also declined, and I am well informed that the sponsors of the resolution did not receive the number of votes they expected. This clearly indicates that the larger number of the member states of the Council are not enthusiastic about the resolution. We thank all the countries who abstained or voted against the resolution. 38 developing countries, out of which 11 are Council members, spoke in support of Sri Lanka at the interactive dialogue held on the 12th of September. During the informal consultation on resolution, 15 countries spoke in favour of Sri Lanka. During the voting process, 6 countries spoke in favour of Sri Lanka. Countries which supported Sri Lanka at the Council pointed out that this critical time when the people of Sri Lanka expect demonstrations of global solidarity and support to face economic challenges which are not entirely of Sri Lanka's making, and it is questionable why this resolution was tabled. Sri Lanka is grateful to the countries which withstood the pressure by the sponsors and demonstrated their support to Sri Lanka during the vote or by speaking to the support of Sri Lanka during the proceeding. We are aware that some of the countries which stood by Sri Lanka at this vote withstood immense pressure. We thank all countries who braved such adversity to reject the resolution. We regret the proponents of the resolution have extended the mandate for an external mechanism with funds of million US dollars at the time of severe financial constraint faced by the UN. The OHCHR has requested approximately US dollars 6 million to man this mechanism. Many countries raised serious concern on the budgetary implication of this resolution, which is an uphill and misdirected drain on the resources of the UN and the member state, including the donors in the midst of ongoing global crisis. We also solely objected to the draft resolution pronouncing on domestic issues which are unrelated to the Council. Sri Lanka has over the years followed a tradition of close and constructive cooperation with all UN human rights mechanism, even during the period of the conflict. Our experience in dealing with the violence and terrorism had made us acutely aware of the need to demonstrate Sri Lanka's commitment to openness and accountability in the promotion and protection of human rights, even under difficult circumstances. As a responsible member of the international community, Sri Lanka will continue to engage constructively with the UN and its agencies in a spirit of cooperation in keeping with the domestic priorities and policies as well as the international obligations and undertaking. Honorable Speaker, no country has greater interest in bringing about reconciliation and promoting and protecting human rights among its people than Sri Lanka, a point that has repeatedly been emphasized during the proceedings of the Human Rights Council. No sovereign government is bound to work according to external prescription, but be guided by the democratic aspiration of its own people. Sri Lanka has a well-established, time-honored legal system which is capable of ensuring dispensation of justice according to the Constitution of Sri Lanka. The government remains committed to protecting the armed forces and police who have made immeasurable sacrifices to defeat terrorism, protected the territorial integrity of the country, and regained for all people of Sri Lanka the most cherished of all rights, the right to life. Sri Lanka has overcome many challenges in the past. We have ended the decades of separatist terrorism, successfully managed the human health dimension of the pandemic, and despite economic challenges, succeeded in maintaining a high rank in the human development. We aspire to build on the economic, political, and social stability restored in the recent month with the support of all our people, including through outreach to the overseas Sri Lankans, in a just and fair and inclusive society which realizes the full enjoyment of the human right and fundamental freedom. The time is now opportune for us to get together and make good on the promises given to the people in the area of reconciliation and human rights over successive governments. We need to look beyond the resolution and continue with the bigger, the work that has been initiated in this area. It is important that we deliver on the promises which we have repeatedly given to the international community and win the people who are in various parts of the world who belong to the Sri Lankan origin. The process towards replacing the PTA with a comprehensive national security legislation must continue. The introduction of the constitutional amendment and legal framework that will strengthen the democratic governance, participation and the rule of law, as well as the independent institution oversight, must be implemented. A domestic truth-seeking mechanism as envisaged by the Presidential Commission of Inquiry for appraisal of the finding of the previous commission and committees on human rights and the way forward must materialize. We must provide a platform where people can have their grievances addressed and find closure, however difficult the process may be. We are of the firm view that any solution should be within the constitutional framework of a sovereign Sri Lanka. We seek the cooperation and understanding of all sectors of the society and political parties in carrying this process forward. By doing so, we will prevent the external people to come and meddle in our own affairs. Therefore, it is important that all governments and our governments today to deliver on the promises we have made in order to seek a truth-seeking mechanism. So I expect and I invite all parties who represent in this parliament to come forward and agree on a mechanism so we will resolve our problem in this country and we will invite our Sri Lankans who are living in various parts of the world belonging to all race and religions and ethnicities to come forward and march towards building a united Sri Lanka. It is also very, very important, Speaker, I would urge we should have multi-party consensus on the truth-seeking mechanism. I would urge your office to take lead and call for a meeting of all party leaders so we agree on the mechanism, we deliver domestically, that will prevent an external mechanism that will protect everyone and in the meantime give an opportunity for the people who are grieving to come and tell their stories as well as a platform for people who have been unfairly accused to come and redeem themselves. It's important that we do that. If you don't do that, this mechanism will go out of the country. So thank you very much, Excellency, Honourable Speaker. It's also my duty to mention that none of the African countries have voted in favor of this resolution, and only one country in the whole Asia had voted in favor of the resolution. And therefore, it's not about number game, but it is important for us also to deliver locally so that we need not to get others involved in this whole process. But in the meantime, we are also continuing to engage with our friends, both in the Western and Eastern theater, to promote the Sri Lanka's standing in the international community. Thank you.
Yes, please.
මෙතුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපි විවාදයක් ඉල්ලනවා ගරු කතානායකතුමනි මම ഇതുබාට මට විදාරි කීපයක් දෙන්න මොකද අපි ගිය අවුරුද්දේ පෙරදුනේ 11 මේ අවුරුද්දේ මේ අපි තණ්ඩා මේ කීදම් මේ තණ්ඩාය අපිට මේ සැරේ හම්බුනේ ඉතින් ඇත්ත වශයෙන්ම ගිය අවුරුද්දට වඩා අන්ත පරාජයක් මේ අවුරුද්දේ ලැබුවේ. ඉතින් මම එතුමාට මතක් කරන්න ඕන මුස්ලිම් රටවල එක මුස්ලිම් රටක්වත් අපිට සද්ද දුන්නේ නැහැ. එක මුස්ලිම් රටක්. මම මෙතුමාට මතක් කරන්න කැමති මේක මේ පාර්ලිමේන්තුවේ නෑ දන්නේ නැහැ. මේ UN Human Rights Council එකේ ප්‍රශ්නේ ඇති කිරුවේ කවුද? යුද්ධය අවසානයෙන් පස්සේ මේක ඔබතුමා කරුණා කරලා අහගෙන ඉන්න. යුද්ධය අවසානයෙන් පස්සේ බෑන් කින් මූන් ලංකාවට ආවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටියේ නුවර. මේක අර රට පාවා දුන්න උඩරට කිසු වගේ එකක්. බෑන් කින් මූන් නුවරට ගියා. මේ කවුරුවත් දන්නේ නැහැ. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරුවා මහින්ද රාජපක්ෂ මැතිතුමායි බෑන් කින් මූනි. මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි පොරොන්දු වුණේ යුද්ධය අවසාන කාලයේදී සිද්ධ වෙච්ච මානව හිමිකම් උල්ලංඝනය කිරීමට හොයන්න. අපි නෙමෙයි. ඒ දුන්න පොරොන්දුව තමයි දැන් අපේ බෙල්ල වටේ හිර වෙලා තියෙන්නේ. අපේ බෙල්ල වටේ දැන් හිර වෙලා තියෙන්නේ ඒක. ඒ දුන්න පොරොන්දුව අපි ඉෂ්ට කෙරුවේ නෑනේ. ඉෂ්ට කෙරුවේ නෑ. ඉතින් අර යට මෙයාට දොස් කියලා වැඩක් නෑ. පොඩ්ඩක් විනාඩි ප්ලීස් මේක බල. එදා මහනුවරදී අර ඒ අවස්ථාවේ ප්‍රශ්න මෙහෙරෙන්න. එතුමා කල් ගන්න හැදුවේ. ඒ අවස්ථාවේ ප්‍රශ්න මෙහෙරෙන්න මේක අස්සක් කරුවා. ඕගොල්ලෝ හොයන්න එපා. මානික උල්ලඝනය කිරීම වෙන බබ හොයන්නම් කියලා. නමුත් හෙව්වේ නැහැ. ඉතින් ඒ අසංකරම ගිවිසුම තමයි අද වෙනකන් accountability වගවීම කියලා යන්නේ. ඉතින් මේක තේරුම් ගන්න ඕන ඔබතුමා යන්න 2010ට.
විවාදයක්
යන්න. ඉතින් අපි විවාදයක් ඉල්ලනවා.
විවාදයේ දිගනිමු. කොමිස්සුතින්.
ඔන්න බල මිනිස්සර් you made a statement. It reflects your failure diplomatically because you've accepted that less number of people have voted for us. But you have failed to address in your speech about the new allegations that have come. It's not only what happened. Up to now, we were only grappling with the issues that happened during and after the war. But in this time, the UNHRC has brought allegations against the misuse of the PTA, right? There is an allegation about economic crimes, which this government has not addressed. And if you don't address those, this government is not going to have any credibility. So you have created more problems for us. So please be able to address these issues and tell the House what you have done regarding those matters. That is economic crimes and the PTA.
Yojana Pilibandhenun Deema Gunatilaka Rajapaksha Mettuma.
Karu Katanayakatamuni. දීමංශා ධම්මගුප්ත පදනම සත්සාගත කිරීමේ පටන් පනත් කිරීමපත මම ඉදිරිපත් කරමි.
යෝජනා විස්තර කරන්න. යෝජනා විස්තර කරමු. පීරසුමන වීරසිංහ මැතිතුමා.
ගරු කථානායකතුමනි, ශ්‍රී සීලානන්ද පදනම පනත් කිරීමපත මම ඉදිරිපත් කරමි.
යෝජනා විස්තර කරන්න.
කථානායකතුමනි, මේ යෝජනාව මා විස්තර කරනවා.